ஃபீல்ட் மார்ஷல் சரத் பொன்சேகர் எம்பி. பத்து மாட்ட வினாடி தாகத்த 17 minutes.
උලසුනේ ගරු මන්ත්‍රීතුමනි, අද දවස පුරාවට අපි ආගෙන හිටියා ගෝහාරික වාර්තාව ගැන නොයෙක් ප්‍රකාශ සිද්ධ වුණා. මුගක් කරාට ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට බෝලේ දාගන්නවා අපි දැක්කා. ඒ වගේම හුඟක් කියුනේ මේකේ තියෙන ගණන් හිලව් ගැන. වරින් වර හැම එක්කෙනාම රහ කර කර අයිසින් දදා ටොපි චොකලට් ගාව ගාව කතා කරා. නමුත් මේකේ අවසානයක් කොහෙද කියන එකයි අපට ප්‍රශ්නේ. අපි දකිනවා ගෝහාරික වාර්තාව අනිවාර්යයෙන් මෙලිදරව් කරලා තියෙනවා අපේ රජය තියෙද්දි වෙච්ච බැඳුම් කර වංචාව ගැනත්. ඒ වගේම විශාල ප්‍රමාණයෙන් ඊට කලින් තිබුණ රජයේ ඒ ක්‍රමවේදය ආරම්භ කරපු ආකාරයත්. එතකොට මේ බැඳුම් කර වංචා ක්‍රමවේදය ආරම්භ කරලා තියෙන ඊට කලින් රජයේ ඒ ක්‍රමය දිගින් දිගට පැවතගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කාලයේදීත් විශාල වශයෙන් වංචා වෙලා තියෙනවා. අපිත් කියන්නේ මේකට පරීක්ෂණයක් තිව්වා, වාර්තාවක් ගෙනවා. මේ වාර්තාව ගේන්න කියලා කෝප් කමිටුවෙන් යෝජනා කරලා තියෙනවා. කෝප් කමිටු යෝජනා කරාම රජයේ ඒකේ ඉන්න සමාජිකයින් ඒගොල්ලෝ ඒකට එකග වෙලා තියෙනවා. මේක අපේ තනි කැමැත්තට කරපු එකක් නෙමෙයි. එතකොට ඒගොල්ලෝගේ අවශ්‍යතාවය උඩ, අපේ අවශ්‍යතාවය උඩ. මොකද ඒ කාලේ මේ බැඳුම් කර ප්‍රශ්නය ගැන තමයි ඔය පැත්තේ ඉන්න කට්ටිය උදේ නැගිට්ට වෙලේ ඉඳලා බෙට්ටියක කටර ගත්තත් බැඳුම් කරේ, රැයට බයිට් එක ගන්න බැඳුම් කරේ. ඕක විතරයි කී කී හිටියේ මන්ත්‍රයක් වගේ මැතුරුයි. ඒක හන්දේ අවශ්‍යතාවය මත තමයි මේක පත් කරේ. දැන් ඒක කැරකිලා ඒගොල්ලන්ගේ පැත්තට එනකොට මම අහගෙන හිටියා, දැන් ඒ ගෝහාරික වාර්තාව සපයපු සමාගමට දැන් දොස් කියනවා. මේක නිකන් අර මොකාගේද නඩුව මොකා දහනා වගේ කතාවක් මෙතන වෙලා තියෙන්නේ. දැන් ඒක කරන්න කියලා කෑ ගහවෙ උ බෝලේ ඒ පැත්තට පෙරලෙනකොට එතකොට කෑ ගහනවා මේක කරලා තියෙනවා වැරදි, වංචාවක් නැහැ, ඒගොල්ල වංචා කරලා නැහැ, මේ සමාගම දූෂිතයි කියලා. එමනම් සමාගම දූෂිත නම් අපිට හිතා ගන්න පුළුවන් සමහරලාට ඒගොල්ලොන්ගෙන් කරිච්ච වංචා ඔයිට වඩා අධික වෙන්නත් පුළුවන්. සමාගමට අල්ලස් දුන්නා වෙන්නත් පුළුවන්. මොකද අල්ලස් දීමේ ක්‍රමවේදය සමාගම් සඳහා ඕවා එහෙට මෙහෙට හැසිරීමේ ක්‍රමවේදය හොඳින් හදාරලා තියන්නේ ඒගොල්ල තමයි. මට හිතෙන විදිහට ඒගොල්ල ඔච්චර කෑ ගහන්නේ සමහරට සමාගම දූෂිත නම් අනිවාර්යයෙන්ම ඒගොල්ල මීටත් වඩා මේකෙන් හොරකම් කරලා ඇති, ඒවත් අනිවාර්යයෙන්ම හංගලා ඇති. අපි කියන්නේ මේක නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා අපි කියන්නේ නැහැ. අපේ පැත්තේ වුණත් අනිවාර්යයෙන්ම හොරගම් කරා නම්, වංචා කරා නම්, හිරගෙට යවන්න දඬුවම් කරන්න අපි කවුරුවත් ඒකට විරුද්ධ නැහැ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි ප්‍රශ්නවලදී මේ රටේ ජනතාව දන්නවා, ජනතාව ඇත්ත දැනගන්න ඕනේ. ඒ පැත්ත හොරගම් කරාම ඒව ආරක්ෂා කරන ඩීල් කාර්යෝ මේ පැත්තේත් ඉන්නවා, මේ පැත්ත හොරගම් කරාම ඒව ආරක්ෂා කරන ඩීල් කාර්යෝ මේ පැත්තේත් ඉන්නවා. ඔය කොච්චර කෑ ගැහුවත් අන්තිමට ඔය වාර්තාව දැන් හංගන්න හදන්නේ මේකේ මේ අන්ඩර්ස්ටෑන්ඩින් එක තියෙනවා, මේ අවබෝධය තියෙනවා. ඩීල් කාරෝ ඉන්න හන්ද හැම පැත්තෙම. ඒක හන්ද මට ලොකු විශ්වාසයක් සැකයක් තියෙනවා මේ වාර්තාවට අනුව කිසිම දෙයක් අන්තිමට වෙන්නේ නැහැ. මේ වාර්තාව නිකන් පුස්සක් වෙයි කියලා. මොකද ඒක දැන් සමහරලාට සමගියෙන් කතා බහ කරලා කරනවත් ඇති. ඒක හන්ද අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. මේ නීතිය ගෝහාරික වාර්තාව තමයි දැන්ට තියෙන එකම වාර්තාව. ඒ අනුව හරි ඉදිරියට ගෙනියන්න කියලා ඉල්ලා සිටින්. දැන් ඒගොල්ලොන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්න ඇති කරනකොට ඒගොල්ලොන්ගේ රණවිරුවා තමයි නිවාඩ් කබ්‍රාල්. දැන් නිවාඩ් කබ්‍රාල් තමයි, නිවාඩ් කබ්‍රාල් කියන්නේ මහින්ද රාජපක්ෂ ගරු ඇගමැතිතුමාගේ ඔඩොක්කුවේම ජීවත් වෙච්ච කෙනෙක්. අපි ඒ කාලේ දැක්කා අර මහා බැංකුවේ උඩ තට්ටුවේ එතන බාල් නටන හැටි. පෙළපාලි යනවා අල්ලගෙන සින්දු කියනවා, නටනවා, බොනවා, පාටි දානවා. රාජපක්ෂ පවුලේ ඔක්කොම මේ පාටි වල ඉන්නවා. අපි ගාව පින්තූර තියෙනවා, අපි ගාව වීඩියෝ තියෙනවා. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඔය ඔක්කොම නිවාඩ් කබ්‍රාල් එක්ක එකතු වෙලා පාටි දාන හැටි. අර මට අවුරුදු 3 ගිහිර දඬුවමක් දුන්නේ නීති විනිසුරුවරිය දීපාලි විජේසුන්දර. එයත් නටනවා ඒ පාටියකේ බීලා. ඒ ඔක්කොම තියෙනවා වීඩියෝ පින්තූර අපි ගාව. ඒකට ඒ වගේ සමයක් ගත කරපු ඒගොල්ලෝ එකතු වෙලා මේවා කරා. නිවාඩ් කබ්‍රාල්ගේ සහෝදරිය පේපචුවල් ට්‍රෙෂරිස් එකේ අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමේ වැඩ කරනවා. තවත් ඒ පවුලේ ඒ පාලනය ඒ ගහේ පවුල් ගහේ නොයෙක් නොයෙක් තැන්වල ඉන්නවා. එතකොට මේ ක්‍රමවේද ඇලෝසියස් ගොඩනැගුවේ කවුද? ඇලෝසියස් ගොඩනගලා තියෙනෙත් ඒගොල්ලෝ තමයි. ඇලෝසියස් ආරම්භ කරලා තියෙන්නේ මේවා. ඇලෝසියස් කර්ලියට ඇවිල්ලා තියෙන්නේ රාජපක්ෂවරු එක්ක. නාමල් රාජපක්ෂ, ඔටුන්නේමි කුමාරයා, එයා ඔය එලෝෂියස්ගේ අර්ජුන එලෝෂියස්ගේ හොඳ හිතවතෙක්. අපි දන්නවා චෝගම් කියල එකක් අල්ලගෙන ඒ කාලේ වටේ දිව්වා නාමල් රාජපක්ෂ. ඒවට ඔක්කොම ශක්තියක් දුන්නේ ඒවට කරතිව්වේ එලෝෂියස්ලා තමයි. එතකොට රාජපක්ෂලා එලෝෂියස්ව දාගෙන ඉවරලා මේක අපේ පැත්තට හරවන්න ගියාට අපට වඩා එලෝෂියස්ලත් එක්ක ගනුදෙනු කරලා තියෙන නටලා තියෙන්නේ නාඩගම් නටලා තියෙන්නේ තොවිල් නටලා තියෙන්නේ රාජපක්ෂලා තමයි. ඒක හන්ද තමයි අපේ කාලේ අර්ජුන එලෝෂියස් දිගටම හිරේ හිටියා. අපි ඇඟිලි ගැහුවේ නැහැ. අධිකරණයේ ක්‍රියාත්මක වුණා. අපි ආටි පිටරට යන්න බව තහනම් කරලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරලා දවස් 10න් තීන්දුවක් හම්බුණා. අර්ජුන එලෝෂියස්ට පිටරට යෑමට තිබුණේ තහංචය ඉවත් වුණා. ඒවා වෙන්නේ කොහමද? ඒවා වෙන්නේ අනිවාර්යයෙන්ම තිරේ පිටිපස්සෙන් යම් යම් සෙල්ලම් සිද්ධ වෙනවා. ඒ වගේ ප්‍රතිඵල හැටියට තමයි. දැන් අර්ජුන එලෝෂියස්ලාට නිදහස තියෙනවා. අර්ජුන මහේන්ද්‍රන් අල්ලගෙන කෑ ගහනවා. අර්ජුන මහේන්ද්‍රන් කියන මිනිහා ඒ වංචාව කරා නම් අනිවාර්යයෙන්ම අපේ රජයේත් අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරන්න වැඩ කරපු අය ඉන්නවනම් එයාව ගෙනාවු අය ඉන්නවනම් ඒගොල්ලන්ටත් වාකීමක් පැවරෙන්න ඕනේ. රජයේ නිලධාරියෙක් බැංකු ප්‍රධානියෙක් වංචාවක් කරා කියලා ඒ අංශ බාර ඇමතිවරුන්ට ඒකෙන් ගැලවෙන්න බෑ. ඒගොල්ලෝ ඉන්නේ ඒවා බලන්න, අධීක්ෂණය කරන්න, එවැනි දේ ගැන තීන්දුව තීරණ ගන්න. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම අපේ රජයේ ඒවට වා කියන්න ඕන කට්ටියට විරුද්ධව ඒ චෝදනා එල්ල වෙන්න ඕනේ. එහා සමානවම රාජපක්ෂවරුන්ටත් මේ චෝදනා එල්ල වෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොරොන්දු වුණේ මැතිවරණයට ඉස්සෙල්ලා, ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා බලයට ඇවිල්ලා සුමාන දෙකෙන් හොරු අල්ලනවා කියලා. බලයට ඇවිල්ලා සුමාන දෙකෙන් එයා කරේ මොකද්ද? අර්ජුන එලෝෂියස්ට පිටරට යන්න පුළුවන් පාරක් හදලා දුන්නා. සුමාන දෙකෙන් හොරු ඇල්ලුවද? දැන් මාස 3කුත් පැනලා අල්ලපු එක හොරෙක් ඉන්නව නම් අපිට කියන්න. මම මෙතන පොඩ්ඩක් පිටතට යනවා මේ වෝහාරික ගැනම කතා කරන්නේ නැතුව. වෝහාරිකේට වඩා ලොකු ප්‍රශ්න මේ රටේ දැන් තියෙනවා. ඒක හින්දා මම පොඩ්ඩක් ඒකෙන් ඉවතට යනවා. එතකොට හොරු අල්ලනවා කියලා කෑ ගැහුවට එලෝෂියස්ලා ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයකුත් ඒගොල්ලෝ අතේ තියෙනවා. අන්තිමේ මේ රජය අනිවාර්යයෙන්ම නොඑක් ආකාරයේ හොරුත් එක්ක ගනුදෙනු නැවත පටන් අරන් තියෙනවා. අතීතයේ තිබුණ ගනුදෙනු නැවත ක්‍රියාත්මක වෙනවා. මේ රජය කවදාවත් හොරු අල්ලන්නේ නැහැ. ඒකමට සාක්ෂිදක්සේ පැහැදිලි. මම දැක්කා මේ ළඟදී ඉතා ප්‍රබල ස්වාමින් වහන්සේ නමක් දේශනාවක් කරනවා. විශේෂ අමුත්තායතන හිටිය මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ ප්‍රබල ස්වාමින් වහන්සේ නම රූපවාහිනියේදී විනාඩි 10ක් විතර එක දිගට කියනවා මේ රජය දැන් හරිපාර යන්නේ නැහැ. මේ රජය ජනතාවට දුන්න පොරොන්දු කර ඉෂ්ට කරන්නේ නැහැ. ජනතාව හුඟක් බලාපොරොත්තු තිබ්බා අගමැතිතුමා ඇයි අර බැඳුම් කර හොරුණ්ඩ යුද්ධ ක්‍රියාත්මක නොවෙන්න කියලා. ඒ දිගින් දිගටම කිව්වා. ඒ ස්වාමීන් වහන්සේලා තමයි ඉස්සෙල්ලා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට ආශිර්වාද කරේ. ඒගොල්ල හිතුවා ගෝඨාභය රාජපක්ෂලාගේ රජය මේගොල්ල ආපු ගමන් සක්‍රිය වගේ වැඩට බහී කියලා. ඒගොල්ල හිතුවා ආපු ගමන් හතර වටේටම ශිල්ප දක්වයි කියලා. නමුත් ඒගොල්ල දැන් රැවටුණා කියලා ඒ ගරුතර ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට තේරෙනවා. එතකොට මහින්ද රාජපක්ෂ දුන්න උත්තරේ මොකද්ද? මම දැක්ක කියනවා හාමුදුරුවනේ අපට 3-2 නෑනේ. හැම 3-2 ආණ්ඩුව ගත්තේ ඇයි? අපට කරගෙන යන්න තිබුණා ඒක පැනලා අරගෙන කෑ ගහලා හැමදාම චන්දෝනේ කියලා. දැන් හැම එකටම කියන්නේ හෙම්බිරිසාවක් හැදුනත් 3-2 නෑ, බඩගිනි වුණත් 3-2 නෑ, හාල් නැති වුණත් 3-2 නෑ, බොම්බයි ලුණු මිල නැග්ගත් 3-2 නෑ. දැන් මේ 3-2ද 3-3ම නැද්ද මන් දන්නේ නෑ. මේ කියන විදියට ගියොත් මේ රටේ කිසිම දෙයක් මේ ආණ්ඩුව කරන්නේ නැහැ කවදාවත්. හැමදාම 3-2 නැහැ කියේ ඉන්නවා. ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නේ අහුවම අගමැතිතුමා කියනවා අපිට 3-2 නැහැ හඳුරන්නේ මුකුත් කරන්න බෑ කියලා. එතකොට මේක තමයි දැන් හැමතැනම නිදහසට දෙන කාරණාව. 3-2 දුන්නොත් ඕවා නෙමෙයි කරන්නේ. හොරු අල්ලන්නේ නැහැ. හොඳට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රසිද්ධිය කියනවා එයාට වැඩිපුර බලය ඕනේ කියලා. එයා හදන්නේ ඒ බලය ගන්න මොකටද? දැන් මම දැක්කා අර අභයාරාමේ එතන තමයි මූලාසනේ. එතනින් තමයි පටන් ගත්තේ පොහොට්ටුව. පොහොට්ටුව පිපුණේ අභයාරාමේ. එතන ඉන්නවා අර අපේ මුරුත්ෙට්ටු ආනන්ද හැඳුරු. උන්වහන්සේත් කියනවා මේ ළඟ දවසක්. උන්වහන්සේ කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හොඳ හදවතක් තියනවලු. හැබැයි වටේ ඉන්නේ මම අහලා නැහැ. හැකෝ හොඳ හදවතක් තියෙනවා නම් දෙයියනේ. එහෙමනම් කොලං කරගන්නවද? එක්කෝ එහෙම හොඳ හදවතක් තියෙනවා නම් ලං කරගන්නේ හොඳ හදවතක් තියෙන මිනිස්සු. එතකොට මේ ස්වාමීන් වහන්සේ හැමදාම රාජපක්ෂ දුන්න ආශිර්වාද කරපු ස්වාමීන් වහන්සේ කියනවා ගෝඨාභය රාජපක්ෂගේ වටේ ඉන්නේ කෝ කියලා. සම්පූර්ණ ඇත්ත. ස්වාමීන් වහන්සේගේ කටේ අපිට එහෙම දාන්න අවසරයක් නැහැ. අපි එච්චර ගරු කරන නිසා අපේ සිංහල භාෂාවෙන් කියනවා රත්තරම් මසුරන් දාන්න ඕනේ කටේ. සම්පූර්ණ ඇත්ත කිව්වේ. ඔබ වහන්සේලා දැන්වත් මේවා තේරුම් අරගෙන ඔබ වහන්සේලා සත්‍ය අවබෝධ කරගෙන ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කරගන්න පටන් ගත්ත එක ගැන අපි ඔබ වහන්සේලා ගැන ආඩම්බර වෙනවා. අපි ඔබ වහන්සේලාට අවශ්‍ය සියලුම ශක්තිය දෙනවා. ඔබ වහන්සේලා ඉදිරියටත් ඒ ක්‍රියාදාමය ඒ විදියටම කරගෙන යන්න. ඊට අමතරව මම දැක්කයි කුක්ක කතාව කියනකොට මට මතක් වෙනවා. ඒක නිසා මම දැක්කා තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා කතාවක්. දැන් අර එක එක ජාතිය උල්ලං වෙනලු ජනාධිපතිට. සන්දේ කාලේ ළඟ හිටපු අය නෙවෙයිලු. එක එක උන් ළඟ වෙනලු වැඩක් නැති එවුන්. මෙතකම අබේතිස්ස හාමුදුරුවෝ. මෙතකම අබේතිස්ස හාමුදුරුවෝ හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ කියනවා දැන් ගෝඨාභය ළඟට එක එක ජාතිය ඡන්දේ දිනලා සුමාන දෙකෙන් මේක කිව්වේ. ඡන්දේ දිනලා සුමාන දෙකෙන් මම දැක්ක හාමුදුරුවෝ බෙල්ලත් දෙකරගෙන බොහොම කනගාටුවෙන් මේක කියනවා. ඒ කියන්නේ සම්පූර්ණ ඇත්ත. මේගොල්ල යන්නේ හරි පාරේ නෙමෙයි. මේ වගේ මොකක් හරි අල්ලගෙන ගිරිය හඩාගෙන කෑ ගැහුවට ගිරිය කඩාගෙන උඩපැන්නට ඔය උඩපැනපු අය තමයි පහුගිය කාලේ වැඩිම හොරගම් කරේ රට විනාශ කරේ. ඊළඟට දැන් ඉස්සෙල්ලා කතා කරා හැමදෙනාම ටිකඩිය කිව්වා උදයංග වීරතුංග ගැන. උදයංග වීරතුංග මම හොඳට අඳුරනෝ. මම හමුදාපති කාලේ අපිට කතා බහ කරන රුසියාවේ තානාපති හැටියට මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමාගේත් ජනාධිපතිතුමාගේ ඥාති සහෝදරයා. එයා ඉතින් නිතරම කරේ එක ගනුදෙනු කරපු එක තමයි හේනම් කරේ. දැන් උදයංග වීරතුංගට තියෙන චෝදනාව තමයි ඩොලර් මිලියන 7ක මිග්යාන 4 ඩොලර් මිලියන 7ට ඩොලර් මිලියන 14ක් ගෙව්වා. කෙලිම 7ක් හොර කම්පැනියක් හැදුවා එංගලන්තේ. ඒ කම්පැනියට තියෙන ටෙලිෆෝන් එකක් විතරයි. එතෙන්ට ගෙව්වා ඩොලර් මිලියන 14ක්. රුසියාවට ගියේ කම්පැනියට ගියේ ඒ ගනුදෙනු ඇත්තටම වටිනාකම ඩොලර් මිලියන 7යි. එතකොට උදයංග වීරතුංග කපුකම කරා චෙක් එක ලියලා මුදල් ගෙව්වේ හැටියට. එතකොට පළවෙනි චූදිතයා උදයංග වීරතුංග, දෙවෙනි චූදිතයා ගෝඨාභය රාජපක්ෂ. දැන් දෙවෙනි චූදිතයා ගාවට එනවා පළවෙනි චූදිතයා අත් දෙකේ මාංචු දාගෙන දන්වා බේර ගන්නවා කියලා. එතකොට මේවට කවුද වන්දි ගෙවන්න ඕනේ? මේවා කාගෙන් දය කරගන්නේ? එතෙන් ඩොලර් මිලියන 7ක් කියන්නේ
අරු මන්දිතුමනේ තව විනාඩි 4ක් තියෙන්නේ.
රුපියල් මිලියන 1260ක් ඩොලර් මිලියන 7ක් කියන්නේ කොච්චර ඉෂා සල්ලියක්ද? ඒ කියන්නේ කෝටි 126ක් වංචාව. මිග්යාන යුද්ධයට ගෙනව මිග්යාන වලින් හොරගම් කරා. තවත් මොනවද කතා කරන්න? එහෙම කියලා තමයි මේ රටේ ජනතාව රැවටුනේ. අපේ තරුණයෝ රැවටුණා, රටට ආදරේ ජනතාව රැවටුණා, සිංහල බෞද්ධයෝ රැවටුණා. මේගොල්ල ජාතියට ආදරෙයි, මේගොල්ල රටට ආදරෙයි කියලා. ඊළඟට ශ්‍රී ලංකන්නේ කපිල චන්ද්‍රසේන. කපිල චන්ද්‍රසේන කියන්නේ රාජපක්ෂ පවුලේ ළඟම ඉන්න හිතවතේ, ළඟින් මාස්ටරේ කරන එක්කෙනෙක්. එයා හිටියා ප්‍රධාන විධායක නිලධාරිය හැටියට 2015ට ඉස්සෙල්ලා. ආපහු දවස් 51 ආණ්ඩු ආවයන් පස්සේ වහාම ගෙන්නුවා එයා නැවත සභාපති කරලා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ. එච්චර හිතවතෙක්, එච්චර ප්‍රබලෙක්. එයා කරපු වංචාව ඩොලර් මිලියන 20ක් දෙකක් හම්බුණා. තව එන්න තියෙනවා ඩොලර් මිලියන 18ක්. ඒ වගේ වංචා කරපු අය එක තමයි මේගොල්ල ගනුදෙනු කරේ. එතකොට මේගොල්ල මේවා දැනගෙන හිටියේ නැද්ද? මට දුක මේ රටේ ජනතාව මේක තේරුම් ගන්න නැති එක ගැන. බැඳුම් කරේ අල්ලගෙන රට විනාශ කරන්න කරපු වංචා ඔක්කොම අමතක කරලා මේ රටේ ජනතාව බැඳුම් කරේ ගැන හිතලා විතරක් ඡන්දේ දුන්නා. ඒ ගැන අපට කනගාටුයි. ඒක ඉතාම කනගාටුදායක තත්වයක්. ඊළඟට දැන් අද මට කතා කරා මෙතන කතිගේක් හිටියා. කෑ ගහ ගා මන් දැක්ක කතා කරනවා. අනිත් අයටත් හිනා වෙවි. අද දවල් මට කතා කරා දිව්ලපිටියේ අහිංසක මිනිස්සු කීපදෙනෙක්. ඒගොල්ල මට කතා කරලා තියෙනවා අනේ මහත්තයෝ රංජන රාමනායක මහත්තයා දැන් නැහැ එහේ. අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. අනේ අර පස්සින්දිකයා කරන විනාශය ගැන කතා කරන්නකොළු. පස්සින්දික තමයි මෙතන ඉඳලා කෑ ගැහුවේ. පස්සින්දිකයා අපේ දිව්ලපිටියට කරන විනාශය ලොරි ගණන්, ටොන් ගණන්, ට්‍රැක්ටර් ගණන් පස් කපනවා පළාත විනාශ කරලා. කවුද පස්සින්දිකට ආශිර්වාද කරන්නේ? ආණ්ඩු ඇවිල්ලා සුවාන දෙකක් ගියේ නැහැ. පස්වලට වැලි වලට දුන්න තහනම ඉවත් කරා. ඒ ඉවත් කරේ මොනවටද? ඒ මෙවුන් ගෙන්නලා උන්ට කෝටිපතියෝ වෙන්න, උන්ට රට විනාශ කරන්න, පරිසරය විනාශ කරන්න අවසර දෙන රජෙන් අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ඒ වගේ රටට ආදරේද? පරිසරය විනාශ කරන්න අවසර දෙනවා නම් නීතිය හදලා දෙනවා නම් පරිසරය විනාශ කරන්න පස්සින් දෙකල වගේ ඇයට ඒගොල්ලන්ගේ අපට මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ. ඊළඟට දැන් තව තව දේවල් සිද්ධ වෙනවා. දැන් පොහොට්ටුවේ සභාපති කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් පොහොට්ටුවට කනකොක හඬන්න පටන් අරගෙන පොහොට්ටුව අපි හිතුවා මොනවාරි කරලා ඔළුව උස්සගෙන රටට මොනවාරි කරයි කියලා. දැන් පොහොට්ටුවට හිටන් අලුත් සභාපති කෙනෙක් හිටන් ඇවිල්ලා ඉන්නවා. මං දැක්ක එතුමා හිටන් කියනවා මම අමුනුස්සයෝ දැනගත්ත පරාදු අපි එනවා පරාදු වුණ නෑනේ කාලේ ඉවරලා ගියා. දැන් කියනවා පරාද වුණාට පස්සෙලු අමනුෂ්‍යය අඳුරගත්තේ. අපි නම් අමනුෂ්‍යය අඳුරගත්තේ එතුමා ජයග්‍රහණය කරපු දවසේ ඉඳලාම. එදා ඉඳලාම තමයි අමනුෂ්‍යය අපි අඳුරගත්තේ. මොකද ජයග්‍රහණය කරපු දවසේ ඉඳලාම කරේ අමනුෂ්‍යකම්. එයා පළවෙනි සාකච්ඡාව තිබ්බ ජයග්‍රහණය කළා මමයි චන්දිකා මැඩලුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි එක්ක. එයාගේ පාලන කාලේ අපි තුන් දෙනාටම කෙලියා. අපි තුන් දෙනාටම වල කැපුවා. එතකොට අමනුෂ්‍යයා කවුද කියලා කන්නාඩි ඉස්සරහට ගියා නම් පෙනෙයි. පොහොට්ටුවට දැන් අමනුෂ්‍ය බැල්ම හෙළලා පොහොට්ටුවන්ට දෙයියන්ගේ පිහිටයි. පොහොට්ටුවේ සභාපති පොහොට්ටුවට මොනවා කරයිද කියලා අපිට හිතා ගන්නත් බෑ. ඊළඟට මේ හොඳ හොඳ සෙල්ලම් තියෙනවා මේගොල්ලන්ගේ මෙහෙම කිව්වට. පහුගිය දස්සර අපි දැක්කා කඩොලාන මල්ලි. අර කඩොල් කැලේ වීරයා ගිහිල්ලා ඉවරලා අර දේවානි අර සුන්දර යුවතියකින් හොඳට බඩ පිරෙන්න ඉල්ලලා කාගත්තා. අපි ජය වේවා කියන ඒ වගේ ඇයට ඒ වගේ රජයේ සේවකයන්ට අපි ශක්තිය දෙනවා. බඩ පිරෙන්න දුන්නට පස්සේ ඒ පැත්තේ ඉන්නේ උම කියනවා දේවානි ජය වේවා කියලා.
නාල අවසානයි.
ඒක තමයි මරු වැඩේ කියන්නේ.
මණ්ඩරතුමනි.
ඒගොල්ලන් ජය වේවා කියන්නේ ඒගොල්ලෝ ආරක්ෂා කරන්න අපි ඉන්නවා. අවසාන වශයෙන් මම කියන්න ඕනේ දැන් වනජීවි ඇමති කෙනෙක් ඉන්නවා ඒ පැත්තේ. මමත් හිටියා වනජීවි ඇමති. වනජීවි ඇමති මොකද කියන්නේ? ගමට අලියනවා නම් වටේ තියෙන කැලේ කපපල්ලා. කොහොමද? නියම සෙල්ලම් දාන්න මේගොල්ලෝ. ගම් වලට අලියනකොට වනජීවි ඇමති වැඩේට බහලා ගස් කප්පාදු කරන්න. ගස් වලට වැඩේ දෙන්න. මේ වනවත්තන්න බෑ. රාජපක්ෂලාගේ පාලනය සංකල්පයේ බේද තමයි. රාජපක්ෂලා
මන්ත්‍රීතුමනි කාල අවසන්යි.
වනජීවි ඇමති එක්ක රවසාන වශයෙන් මම කියන්න ඕනේ. දැන් මෙහා පැත්තේ ඉන්න කට්ටිය අදත් කිඹුල් කඳුළු හෙළුවා හමුදාපති ගැන. හමුදාපති ගැන කිඹුල් කඳුළු හෙළනවා. හමුදාපතිට ඇමරිකාවට යන්න දෙන්නේ නැහැ කියලා. දැන් තමයි මේ ඇමරිකාව වීසා නැති කරන එක ගැන ඒගොල්ලෝ දැනගත්තේ. මේට ඉස්සෙල්ලා නිලධාරීන් ජෙනරල්ලා 51 දෙනෙක්ගේ ඇමරිකාවට යෑම තහනම් කළා තියෙනවා. ප්‍රථමයෙන් මේ තහනම් කරේ මට. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනාධිපතිතුමා එක්ක සැසිවාරයට යන්න හදනකොටත් මට වීසා දුන්නේ
නැහැ තහනම් කරලා.
ඒ වෙලේ මේ කවුරුවත් කිඹුල් කඳුළු හෙළුවේ නැහැ. ඒ වෙලේ දුක්ුනේ නැහැ. දැන් ශෛන්ද්‍ර සිල්ලා වර්තමාන හමුදාපති හින්දා ශෛන්ද්‍ර සිල්ලා හොඳ නිලධාරියෙක්. එයාට යන්න නොදුන්නෙක් ගැන මමත් විරෝධය දක්වනවා. අනිවාර්යයෙන් මේක වැරදි. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම අපි හැමෝම ඉන්නේ එක බෝට්ටුවේ. එතකොට අපට යන්න නොදෙනකොට ඒගොල්ලෝ ජය වේවා කියනවා. ඒගොල්ලන්ට දේශපාලන වාසියක් ගන්න ඕන වුණාම ඒකට කිඹුල් කඳුළු හෙළනවා. ඔය රණවිරුවන්ට ආදරෙත් නෙමෙයි ඔය ශෛන්ද්‍ර සිල්ලා ගැන කතා කරන්නේ. දේශපාලන වාසියක් ගන්න. බොහොම ස්තුතියි.